SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
අපි හැමනම් කතාබහ කිරීම ආරම්භ කරමු. මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තියෙන උණුසුම්කාරී වාතාවරණය කෙසේද කියලා කාරණා කීපයක් කිරි අවධානය යොමු කරමින් අදත් අපි සූදානම් මේ සම්බන්ධව වන සාකච්ඡාව ආරම්භ කරන්න. ශ්‍රී ලංකාවේ සිට මේ වෙනකොට සූදානමින් සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමගින්. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලුක්ෂ. සුබෝදයක්.
සුබෝදයක්. මුලින්ම අවධානය යොමු කරන්න කැමති කැබිනට් සංශෝධනයත් එක්ක ඈඳමින් එන තවත් අතුරු කතාවක් පිළිබඳව. අපි දන්නවා 21 සංශෝධනයෙන් කැබිනට් එකේ ඉන්න ඕන සංඛ්‍යාව 30 බවට නැවත වතාවක් සනාථ වුණා. නමුත් මේ වෙනකොට 18 දෙනාපත් කළා තියෙන්නේ. අපි මේ පිළිබඳව මීට කලින් සාකච්ඡා කළා ඉතිරිය සම්පූර්ණ කරලීම පිළිබඳව, දිගින් දිගටම කල් ඇදීම පිළිබඳව. හැබැයි දැන් මේ කල් දැමීමත් එක්ක මේක දිගින් දිගටම මේ තවදුරටත් සාකච්ඡා වෙමින් පවතින අතරවාරයේදී මේ පක්ෂමාරු පිළිබඳවත් තොරතුරු වාර්තා වෙමින් තියෙනවා මනෝජ්. විපක්ෂය ආණ්ඩු පක්ෂයට එන්න ඉන්නවයි කියලා ආරංචි වෙනවා. එතකොට අනිකුත් පක්ෂවල ඉන්න කට්ටිය ආණ්ඩුවට සම්බන්ධ කරගැනීමේ යම් ව්‍යායාම පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මොකද්ද මේ කැබිනට් සංශෝධනයත් එක්ක සිදුවන්නට යන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනේ? කතාව එතනින් පටන් ගමුද?
ඔව්, දැන් ටික කාලයක් තිස්සේ අපි කතා කරනවා විවිධ අවස්ථාවල ඉඟිදෙනවා ඉක්මනට කැබිනට් පත් කරනවා කියලා. නමුත් ව්‍යවස්ථාවෙන්ම 30 දෙනෙක් පත් කරන්න පුළුවන් කැබිනට් මණ්ඩලයට තාම 18 දෙනා ඉන්නේ. කැමතිනම් 18 යන්න කිසි බාධාවක් නැහැ. නමුත් ඇතැම් පක්ෂවල මන්ත්‍රීවරු අමාත්‍ය ධූර ඉල්ලා සිටීම වැනි කාරණා නිසා ආයමත් කැබිනට් මණ්ඩලයට සෙසු සමාජිකයන් පත් කරන්න යනවා. සමහර වෙලාවට ඉන්න සමහර දෙනෙකුගේ විශේෂ පතයන් වෙනස් වෙන්න පුළුවන් කියලා අදහසක් තියෙනවා. එතකොට කවදද මේක කරන්නේ? දැන් මේ විවිධ දින නියම කරගත්තා, විවිධ දින පිළිබඳව කියවුණා. හැබැයි දැන් කියවෙනවා අයවැය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා සම්මත කරගත්තයින් පස්සේ කැබිනට් සංශෝධනය ජනාධිපතිවරයා සිද්ධ කරන්න සූදානමින් ඉන්නවා කියලා. අයවැය ඉදිරිපත් කරනවා ලබන 14 වෙනිදා. ඊට පස්සේ කැබිනට් සංශෝධනයකට යොමු වෙන්න සූදානමක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ පත් කරන කැබිනට් මණ්ඩලය ගැන ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඒත් එක්කම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මය ඇතුළු කණ්ඩායමක් සාකච්ඡාවකුත් තියලා තියෙනවා. මේ කාරණේදිත් කාටද ඇමතිකම් දෙන්නේ, කාටද ඇමතිකම් නොදෙන්නේ කියන දේ සාකච්ඡා කරලා තියෙනවා. අපිට යම් තැන්වලින් වාර්තා වෙනවා අමාත්‍ය ධුර හිටපු 4 දිනකට ලබා නොදෙන්න, එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 4 දිනකට ආයමත් අමාත්‍ය ධුර ලබා දෙනවට ජනාධිපතිතුමා එතරම් කැමැත්තක් නැහැ කියලා. ඒ නම් අතර කියවෙනවා රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, නාමල් රාජපක්ෂ කියන හිටපු ඇමතිවරුන්ගේ නමුත් ඒ අතර කියවෙනවා ඒ අයට ජනාධිපතිවරයා ආයමත් අමතිකම් ලබා දෙනවට එතරම් එකඟත්වයක් නැහැ වගේ අදහසක්. ඒත් එක්කම සමග ජන බලවේගිනුත් කිහිප දෙනෙක් ආණ්ඩුවට එන්න සූදානම් ඉන්නවා කියලා වාර්තා වුණා. නමුත් ඒ කවුද කියලා කියවුනේ නැහැ. තවමත් කියවෙනවා කිහිප දෙනෙක්ම සමග ජන බලවේගය නියෝජනය කරලා ආණ්ඩුවට එකතු වෙන්න සූදානමක් තියෙනවා කියලා. අතර රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාගේ නමක් තියෙනවා. සමහර විට ඔහුත් ඇවිල්ලා අමාත්‍ය ධුරයක් ලබා ගනිවිද දන්නේ නැහැ කියලා. ඉතින් මෙහෙම කතා කීපයක් තියෙනවා. නමුත් කැබිනට් සංශෝධනයේ කාලය වෙලා තියෙන්නේ මේ ඉදිරිපත් කරන අයවැය ඉවර වුණාට පස්සේ. ඔය ගැන බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා සහ සමහරු විවිධ අදහස් කරනවා කියන එක කියවෙන්නේ SPB සනායකට ප්‍රමුතිවරයා කියලා තිබුණ එක අවස්ථාවක අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීම කල්යාමත් එක්ක අයවැයට ඡන්දෙ නොදී ඉන්න ඉඩකොත් තියෙනවා වගේ අදහසක් SPB සනායකට ප්‍රමුතිවරයා කියලා තිබුණා. ඒ කියන්නේ ඇමතිකම් දෙනකන් ඉතා බලාපොරොත්තුෙන් ඉන්න කණ්ඩායමකුත් ඒ අතර ඉන්නවා කියන එක තමයි එයින් හැඟෙන්නේ.
ඔව්, අපි දන්නවා 19 වෙනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට තබාගත හැකි අමාත්‍යාංශ පිළිබඳව විශාල කතිකාවතක් ඇති වුණා. දැන් 21 වෙනි සංශෝධනයෙන් ඒක කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ? සහ ඒ අතරතුරේදී වාර්තා වෙනවා ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මේ වෙනකොට තවත් අමාත්‍යාංශ කිහිපයක් Taman යටතට පවරා ගන්නට කටයුතු කරලා තියෙනවා කියලා. මේ සම්බන්ධව වාර්තා වෙන තොරතුරු මොනවාද?
ඔව්, දැන් විවිධ තැන්වලින් සංවාද මතුවෙන්න ගත්ත ජනාධිපතිවරයා අමාත්‍ය ධුර බාර ගැනීම පිළිබඳව. එතකොට දැන් මුදල් වගේ විෂයක්, එම නැත්නම් වෙනත් විෂයක් ජනාධිපතිවරයා තියාගත්තට පස්සේ එතුමට පූර්ණ කාලීනව අමාත්‍යාංශයේ වැඩ කරන්න බෑ. එතුමට පැවරුණු වෙනත් වගකීම් තියෙනවා. ඒ හින්දා පූර්ණ කාලීනව පුද්ගලයෙක් අමාත්‍ය ධුරයන් සඳහා පත් කර ගැනීම සුදුසුයි කියලා. එතකොට තව පැත්තකින් සාකච්ඡා වුණා යම් විදිහකින් ඇතැම් විෂයන් අමාත්‍යවරුන් හරියට ක්‍රියාත්මක නොකරනවා නම් එහෙම බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිවරයා මේ අමාත්‍යංශ තියාගන්නවා ඇද්ද? ඒත් ආයෙත් සාකච්ඡා වුණා කැබිනට් මණ්ඩලය පත් කරන්නේ ජනාධිපතිවරයාගේ දැනුවත් භාවයෙන්, ඒ වගේම ජනාධිපතිවරයාගේ බැඳියත් වීමෙන්. ඒ හින්දා කවුරු හරි තමන්ගේ වගකීම් ඉෂ්ට කරන්නේ නැත්නම් ජනාධිපතිවරයාට ඕන වෙලාවක ඇමතිවරු මාරු කරන්න පුළුවන්, ඉවත් කරන්න පුළුවන් කියන අදහසකුත් තිබුණා. කොහොම වුණත් දැන් අග්‍රාමාත්‍යවරයාත් එක්කත් සාකච්ඡා කරලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට තවත් අමාත්‍ය ධුර හතරක් ජනාධිපතිතුමා එතුමන් යටතේ තියාගන්න තීරණය කරලා තියෙනවා. ඒ දැනට තියෙන ආරක්ෂක අමාත්‍යංශයට අමතරව විෂයන් විදිහට අපි සඳහන් කරොතින් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය, තාක්ෂණ අමාත්‍යංශය, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යංශය, ඒ වගේම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය, මේ අමාත්‍යංශ කිහිපය ජනාධිපතිවරයා ඔහු යටතේ තියාගන්න බලාපොරොත්තු වෙනවායි කියලා වාර්තා වෙනවා. ඒ පිළිබඳව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිවේදනයකුත් නිකුත් වෙලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයාත් එක්ක කරපු සාකච්ඡාවෙන් අනතුරුව ඒ අමාත්‍යංශ ජනාධිපතිවරයා රඳව ගන්න තීරණය කළ බවට.
දැන් ඉදිරියේ සඳහා විපක්ෂය යම් ආකාරයකින් සූදානම් වෙමින් තියෙනවා කියන තොරතුරු අපිට දකින්නට ලැබෙනවා. රජයේ ඇතැම් ක්‍රියාමාර්ගවලට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර තවදුරටත් දියත් කිරීම, ඒ වගේම යම් යම් ජන හමු හරහා තමන්ගේ ඉදිරි සැලැස්ම පිළිබඳව කතා බහ කිරීම අපි දැක්ක. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධව විවිධ ආකාරයෙන් ජනතාව හමුවේ කරුණු හෙළිදරව් කරනවා. ඒ අතරතුරේදී මේ ගෙවිලගේ සතියේ පැවැත්තුණා විපක්ෂයේ වෘත්තීය සමිතිවල එකතුවෙන් ආණ්ඩුවේ යම් යම් තීන්දුව තීරණ පිළිබඳව වන ජනතා විරෝධය පළ කිරීමේ රැලියක්. හැබැයි විපක්ෂ වෘත්තීය සමිති සංධානයේ විසින් මේක සංවිධානය කළාට විපක්ෂ නායකවරයාටම අන්තිමට හූහඬ මැද්දේ එතනින් පලා යන්න සිද්ධ වීමක් තමයි දකින්නට ලැබුණේ. මොකක්ද මේ මෙතන සිද්ධ වෙලා තිබුණු අභ්‍යන්තරික ක්‍රියාදාමය? කියන්නේ විපක්ෂයේ වෘත්තීය සමිති තුලින්ම විපක්ෂය ප්‍රතික්ෂේප කරනවාද? මොකක්ද එතන කියවුණු දේශපාලනික කියවීම කියන එකත් අපි පොඩ්ඩක් විමර්ශනාත්මකව හොයලා බලමු. ඇත්තට මෙතන සිදුවුණු සිදුවීම සහ එය කොහොමද අපිට කියවා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියන කාරණාව මම ඔබෙන් විමසන්න කැමතියි. ඊළඟට මනෝජ්,
ඕදිලොක්ෂන් අපි දන්නවා විපක්ෂය කියලා කිව්වට විපක්ෂයේ මතධර්ම විවිධ කණ්ඩායම් ඉන්නවා. සමහරු බලය ලබා ගන්න උත්සාහ කරනවා, සමහරු දේශපාලන ව්‍යාපාර පුළුල් කරන්න උත්සාහ කරනවා. බලය ලබා ගන්න කණ්ඩායම් කොටස් කීපයකට බෙදිලා ඉන්නවා. කොහොම වුණත් විපක්ෂයේ තීරණය කරලා තිබුණා දැනට මේ ක්‍රියාත්මක වෙනවායි කියලා උන් විශ්වාස කරන මර්ධණයට එරෙහිව සටන් කරන්න. එහෙම නිහඬව ඉන්න බෑ, අපි සටන් කළ යුතුයි, අපේ හඬ නැගිය යුතුයි කියන එක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමට කියලා තිබුණා. මේ හැමෝගෙම එකමුතුවෙන් තීරණය වුණා පහුගිය පළවෙනිදා අවසාන වශයෙන් මේ සාකච්ඡාව ක්‍රියාවට නංවන්නේ, කියන්නේ විරෝධතාව පවත්වන්න. එතකොට මේකට වෘත්තීය සමිති කණ්ඩායම් එකතු වෙලා හිටියා. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජනබලවේගය, පෙරටුගාමි සමාජවාදී පක්ෂය මේ කණ්ඩායම් ආවා. ඊට පස්සේ 43 සේනාංකය නියෝජනය කරමින් පාට්ලි චම්පික රණවක හිටපු ඇමතිවරයා ඇවිල්ලා හිටියා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ මේ අවස්ථාවට ආවේ නැහැ. එතකොට ආවේ නාවේ කවුද කියලා බැලුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතනට ආවත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හිටියේ නැහැ. දෑසිරි ජයසේකර පක්ෂ මහලේකම්වරයා ඉබල තිබුණා. තවත් සමහර අවස්ථාවක විපක්ෂ නායකවරයාට මෙතනට යන්න එපා, පක්ෂයේ වෙන ජ්‍යෙෂ්ඨයෙක් යවමු කියලා පක්ෂයේ කණ්ඩායම යෝජනා කරලා තිබුණා. නමුත් විපක්ෂ නායකවරයා ආවා. චම්පික රණෝක 43 සේනාංකයේ නායකයාට එන්න එපා කියලා ඇතැම් කණ්ඩායම් කියලා තිබුණා. නමුත් වෘත්තීය සමිතියල ඉල්ලීමට චම්පික රණෝක හිටපු ඇමතිවරයාත් ආවා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ මේ අවස්ථාවට එන්න බෑ කියලා කිව්වා. එතකොට පෙරටුගාමි පක්ෂයේ හිටියා. මේ වගේ කණ්ඩායම් ඇවිල්ලා පෙළපාලිය පැවැත්තුවා. කොමනත් අපිට ආරංචින විදිහට විපක්ෂ නායකවරයාත් ටිරන් නලස් මහජන ආරක්ෂක ඇමතිවරයාගෙන් අහලා තිබුණා මේ පෙළපාලියට යම් පහර දීමක් සිද්ධ කරනවාද කියලා. එතකොට එතුමත් කිව්වා කියලා වාර්තා වෙනවා පිටකොටුවෙන් කොටුව පැත්තට එන්න આવුතින් නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා කියලා. ඊට පස්සේ මම આવුත් මොකද කරන්න වගේ අදහසක විපක්ෂ නායකවරයා අහලා තිබුණා. එතකොට නීතිය කඩන්න කාටවත් ඉඩ දෙන්න විදියක් නැහැ. ඒ හින්දා ඒකට ක්‍රියාමාර්ග ගන්න වෙනවා. මූලික අවස්ථාවේ ඒක රැඳිලා හිටියට කමන්නේ නැහැ වගේ අදහසකුත් කිව්වා කියලා වාර්තා වෙනවා මහජන ආරක්ෂක අමාත්‍යවරයා. ඉතින් ඔය අතරේ රැලිය පැවැත්වුණා, ඊට පස්සේ පාගමන පැවැත්වුණා. මේ කණ්ඩායම් ඇවිල්ලා අන්තිමට ටෙක්නිකල් හන්දිය පහු කරලා එනකොට රැස්වීම පවත්වන්න විපක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායම තීරණය කරලා තියෙනවා. ඒකට අවශ්‍ය ඒ කියන්නේ වාහනයක වේදිකාවක් හදාගෙන මයික්‍රෝෆෝන් අරගෙන ඒ රැසීම තියන්න උත්සාහ කරනවත් එක්කම කණ්ඩායම් යෝජනා කරලා තියෙනවා ඒක කරන්න එපා. හේතුව මේක රැස්වීම් එක කණ්ඩායමක බලය පෙන්වන්න, එම නැත්නම් එක කණ්ඩායමක බලයට හවුල් කරගන්න අවස්ථාවක් නෙමෙයි කියලා මේ අදහස් දක්වලා තියෙනවා. එතකොට මේ රැස්වීම් තියන්න අර වාහනයට නැග්ගට පස්සේ වාහනයෙන් ටික දුරක් ඉඩ තියලා කට්ටියට වටේට එකතු වෙන්න කියලා තියෙනවා. එතකොට මේ එකතු වුණු අනිත් දේශපාලන පක්ෂ වෘත්ති සමිති කණ්ඩායම් වල ටිකක් කේන්ති ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලන්ට සීමා දාලා එක කණ්ඩායමක් විතරක් නිකල ස්ටේට් හදලා කතා පවත්වන එක හොඳ නෑ කියලා ඊට පස්සෙ තමයි විරෝධතාවය ඇවිල්ලා තියෙන්නේ. සමහරු ඌ කියලා පහළින් ඉඳලා විරෝධතාවය දක්වලා තියෙනවා. සමහරු ඊට පස්සේ මේ රථයට නැගලා මයික්‍රෝෆෝනේ අරගෙන විරෝධතාව දක්වලා තියෙනවා. මේ ඇතුළු විපක්ෂ නායකවරයාට ඒ ස්ථානයෙන් ඉවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට මේ විපක්ෂ නායකවරයාට පළ කරපු විරෝධයක් හැටියටත් සඳහන් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ පිළිබඳව අදහස් දක්වද්දී දැසිරි ජයසේකර මහලේකම්වරයාට මේක ආණ්ඩුවේ කණ්ඩායමකුත් ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ තමයි ඌ කිව්වේ කියලා. නමුත් ප්‍රතිපත්තියක් විදිහට මින් ඉස්සරහට විපක්ෂයේ පොදු එකඟතාවන් මත සිද්ධ කරන පෙළපාලි වලට රැස්වීම වලට නොයන්න තීරණය කරා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ කියලා තියෙනවා. ඔවුන්ගේ මධ්‍යම කාරක සභාවට ඒ පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කරලා ඔවුන් සංවිධානය කරන විරෝධතා වලට විතරක් ඔවුන් සහභාගී වෙනවා වගේ අදහසකුත් කියලා තියෙනවා. ඉතින් මේ ඔක්කොටම හේතුව පාගමන සංවිධානය කරපු රැලිය සංවිධානය කරපු කණ්ඩායම්ම ඒ ඇතුළේ දේශපාලන කණ්ඩායම් වලට විරෝධය දක්වන්න කටයුතු කිරීම, කූ කීම, ප්‍රතික්ෂේප කිරීම වැනි කාරණා.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වය පිළිබඳව කතාබහ කරද්දී මේ පැවැත්වෙන්නට නියමිත ඡන්ද මොනවද කියන කතාව පිළිබඳව දැන් මීට ටික කාලයකට කලින් යලිත් කතාබහ වෙන්න පටන් ගත්තා. සෑහෙන කාලයක් තිස්සේ නොපවත්වා තියෙන පළාත් පාලන ඡන්ද, පළාත් සභා ඡන්ද, එතකොට මීළඟට මේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව තුළ යම් කිසි නිශ්චිත බලයක් නැමැතිව ඔහු එක්සත් ජාතික පක්ෂයේ තනි මන්ත්‍රීවරයෙක් විදිහට ආවේ. ඉතින් ඔහුට තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය විතරයි. ඉතින් ඔහුට නියමිත දේශපාලන ස්ථාවරත්වයක් සකසා ගැනීම උදෙසා ඔහු ජනාධිපතිවරණයකට ආවිද කියන කතාවත් ඇති වුණා. ඒ වගේම පෙබ්‍රවාරි මාසයෙන් පස්සේ පාර්ලිමේන්තුව විසිරුණවාද නැද්ද ජනාධිපතිවරයා විසින් මහමැතිවරණයක් සඳහා කියන කාරණාව පිළිබඳවත් සාකච්ඡා වෙමින් තිබුණා. දැන් මේ සාකච්ඡාවල යාවත්කාලීන තොරතුරු මොනවද? ඇත්තටම දැන් මොන ඡන්දයේද මීළඟට පැවැත්වෙන්නේ? මොකක්ද අපිට වාර්තා වෙන්නේ?
ඔව්, මොන ඡන්දයේද තියන්නේ? ඔව්, පළාත් පාලන ඡන්දය පවත්වන්නේ නැතුව දැන් කාලේ ඉක්ම වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් තියෙනවා. එතකොට මැතිවරණ කොමිසම දැනට කියලා තියෙනවා මේ ලබන අවුරුද්දේ මාර්තු විතර වෙනකොට පළාත් පාලන මැතිවරණේ පවත්වන්න ඕන කියලා. එතකොට ඒ සඳහා වෙන බලය ව්‍යවස්ථාවෙන්ම මැතිවරණ කොමිෂන් සභාවට ගිහිල්ලා තියෙනවා. මොකද නියමිත කාලය තුළ මැතිවරණ නොපැවැත්වීමත් එක්ක ඊට පස්සේ දැන් ඔය පහුගිය කාලේ මතුවුණු කැළඹීම් ආණ්ඩුවට දක්වපු විරෝධයන් එක්ක පොළවේ මතය වෙනස් කියලා විශ්වාස කරන විපක්ෂයේ පක්ෂ මහමැතිවරණයක් ඉල්ලනවා. එතකොට පළාත් පාලන මැතිවරණේ තියන්න තිබුණට විපක්ෂ කණ්ඩායම් ඉල්ලන්නේ මහමැතිවරණයක්. ඔවුන් තමන්ගේ බලය තහවුරු කරගන්න මහමැතිවරණයක් කරා පුළුවන් කියලා විශ්වාස කරනවා. ඒ අතරේ ටිකක් ඇහුන්නේ නැති කාරණයක් එහෙම මෙහෙම ආරංචි වෙන්න පටන් ගන්නවා ගිය සතියේ. ඒ සමහර වෙලාවට ආණ්ඩුව ජනාධිපතිවරණයකට යයිද, මේ වගේ වෙලාවකයි ජනාධිපතිවරණයකට යන්නේ කියන එක සම්බන්ධයෙන් උත් අදහස් පළ වෙලා තිබුණා. ඒකට හේතුව තමයි දැන් ජනාධිපතිවරයා ඡන්දකින් පත්වුණු කෙනෙක් නෙමෙයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයකගේ කැමැත්තෙන් පත්වෙච්ච ජනාධිපතිවරයා. ඔබට මතකයි ඡන්ද 134ක් තිබුණා. ඊට පස්සේ ආයි ඡන්දෙකට මේ වෙලාවේ ජනාධිපතිවරණයකට ගියොත් මොකද්ද ආණ්ඩුවේ කණ්ඩායමට තියෙන නොගැලපීම කරගන්න බැරි වැඩේ කියලා කතා කරොත් ඔවුන් හිතනවා මේ වෙලාවේ ආණ්ඩුවට වාසී ජනාධිපතිවරණයකට යන්නේ. ඒකට හේතුව විපක්ෂයේ පොදු සංධානයක් විදිහට අපේක්ෂකෙක් තාම කතා කරගෙනත් නැහැ. එහෙම අපේක්ෂකෙක් ඉදිරියට ඇවිල්ලත් නැහැ, ඉදිරිපත් වෙලත් නැහැ. විපක්ෂයේ කණ්ඩායම අතර සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා තමන්ගේ ස්ථාවරයක් හදාගෙනත් නැහැ කියලත් මතයක් සාකච්ඡා වෙමින් තියෙනවා. ඒ වගේ වෙලාවක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාම මූලිකත්වය අරගෙන ඡන්දෙකට කියොත් මම හිතන්නේ මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරයාට ඔවුන්ගේ කණ්ඩායමට කියලා තියෙනවා. එහෙම ඡන්දෙකට ගියෝතින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ පොහොට්ටුවේ කණ්ඩායමේ සහයෝගයක් ලබා දෙනවා කියලා. ඒ වගේ තත්වයකදී ආයිමත් ජනාධිපතිවරණයකට ගියෝතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වර්තමාන ජනාධිපතිවරයාටම ජයග්‍රහණය කරන්න හැකියාවක් තියෙනවා කියන විශ්වාසයත් එක්ක ජනාධිපතිවරණය කතා කරයිද කියලත් හිතනවා. දැන් අවුරුදු දෙකමාරෙන් පස්සේ මේක විසිරුවාරින්නත් පුළුවන්කම තියෙනවා. 21 සංශෝධනය හරහා අවුරුදු 4 මාර කියන එක බලාත්මක උන්නේ අවුරුදු දෙකමාර තියෙන්නේ. නමුත් ජනාධිපතිතුමා පොහොට්ටුවට පොරොන්දු වෙලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. පාර්ලිමේන්තුව විසිරුව හරින්නේ නැහැ කියලා. ඒ වගේ තත්ත්වයක් ඇතුළේ ජනාධිපතිවරණයකට ගිහිල්ලා ජනාධිපතිවරයට තහවුරු කරගන්න උත්සාහ කරයිද කියන අදහස තියෙනවා. ඉතින් මේ වගේ තියෙන පළාත් පාලන මැතිවරණය ඉල්ලන්නේ මහ මැතිවරණය මේ දෙකම නැතුව සමහර විට ජනාධිපතිවරණයකට යයිදෝ කියන අලුත් කතාවක් ඔය මෙහෙන් ඇහෙන්න ලැබුණ ගිය සතියේ. ඒ අනුව අපි බලමු ඒ සම්බන්ධයෙන් තීරණයක් ඉදිරියේ ප්‍රකාශයට පත්වෙයිද කියලා.
දැන් ඔය මේ ඡන්ද පිළිබඳව කතා බහ වුණාට ඡන්ද කල් දමන්න තමයි ආණ්ඩුවේ සැලැස්ම කියලා තොරතුරු වාර්තා වෙනවා. මොකද මේ චෝදනාවක් එනවා විවිධ පක්ෂවලින් ආණ්ඩුවට මේ සීමා නිර්ණයක් දාගෙන මේ ඡන්ද කල් දාන්න ආණ්ඩුව උත්සාහ කරනවා කියලා. දැන් ඒ අතරතුරේදී මේ සීමා නිර්ණය පිළිබඳ ජාත්‍යන්තර කමිටුවකුත් පත් කෙරෙනවා. දැන් මොකද්ද මේ මේ කතාන්තරවල මේ සත්‍ය අසත්‍යතාවය අපිට විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ මේ සීමා නිර්ණය පිළිබඳ ජාත්‍යන්තර කමිටුව පත් කිරීමත් එක්ක?
ඔව්, දැන් ඔන්න පළාත් පාලන ආයතන වෙනුවෙන් කොට්ටාස සීමා නිර්ණය කරන්න ජාතික කමිටුව පත් කෙරුණා. මේකට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිබුණා විශේෂ භාර ඇමතිවරයා විදිහට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන ඇමතිවරයා, ඒ කියන්නේ දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා. ඔහුනේ මේ විෂයේ වගකීම් දරන්නේ. එතකොට මේ කමිටුවේ සභාපතිවරයා විදිහට පත් කරෙත් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්තයා. සැසෝ සමාජිකයනුත් අපි බැලුවොත් ජයලත් දිසානායක, WMMR අධිකාරී කේ තවලිංගම්, IA හමීඩ් මේ කණ්ඩායම තමයි පත් කරලා තියෙන්නේ පළාත් පාලනවල කොට්ටාස සීමා නිර්ණය කරන ජාතික කමිටුව විදියට. නොවැම්බර් 1 ඉඳලා ලබන අවුරුදු පෙබරවාරි 28 වෙනකන් මේ කමිටුව බලාත්මක කරලා තියෙනවා. එතකොට මේ සීමා නිර්ණය කියන එක ලේසි පාසු කටයුත්තකුත් නෙමෙයි. පළාත් පාලන ආයතන මේ ආසන 8,000 හෝ 4,000 අඩු කරන්න කියලා කතාවක් තියෙනවා. හැබැයි මේවා මේ වෙලාවේ කරන්න ගියොත්, ඒ කියන්නේ ඡන්දය කල් දාලා ආයෙමත් පවත්වන්න අවශ්‍යයි කියලා සූදානම් වෙන වෙලාවේ ආයි කල් දාන්න යන්නේ ආණ්ඩුවේ උප්පර වැටියක් කියලා තමයි කියන්නේ. එතකොට ඒකට හේතු දක්වමින් ආණ්ඩුවට තියෙන විරෝධය ජනමතයේ නොමැති වීම ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගි ජන බලවේගය වගේ කණ්ඩායම් කියන්නේ මහින්ද දේශප්‍රිය මහත්තයා කියලා කියන්නේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයා කියලා කියන්නේ ඡන්ද කල් දාන්න කැමති කෙනෙක් නෙමෙයි. හැබැයි මේ වගේ වැඩකට කරගහලා අත තියලා ඒ වැඩේ ඔහු නොකරයි කියලා විශ්වාස කරනවා කියන එක විපක්ෂයේ කණ්ඩායම් කියනවා. නමුත් ඔබට මතක ඇති අපි සති කිහිපයක්ම සාකච්ඡා කරා මේ නිදහස ජාතික සභාව දලසලහ පෙරුම් මැතිතුමාලගේ කණ්ඩායම විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරගෙන දැන් අත්සන් කරගෙන තියෙනවා ලේඛනයකට ආණ්ඩුව මැතිවරණ කල් දාන එකට විරුද්ධව. ජාතික නිදහස් පෙරමුණත් ඊයේ දවසේ මේ පිළිබඳව කතා කරලා තිබුණා ඡන්ද කල් දානවට අකමැතියි කියලා. හැබැයි විපක්ෂයේ පොදු විරෝධයක් තියෙනවා. නමුත් ආණ්ඩුව යම් ආකාරයකට මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න උත්සාහ කරනවා. හැබැයි ක්‍රමය වෙනස් කරන එක හොඳයි. ක්‍රමය වෙනස් කරනවාට සියලු දේශපාලන පක්ෂ කැමතියි. නමුත් ඔවුන් කියන්නේ ඒකට වෙලාව නෙමෙයි මේක කියලා. සීමා නිර්ණය කියන්නේ ලීසි පාසු වැඩක් නෙමෙයි. ඒ හින්දා මේ සීමා නිර්ණය කරන්නේ මේ ඡන්ද කල් දාන්න ගන්න උත්සාහයක් කියලා තමයි විපක්ෂය මේ කාර්ත දක්වන්නේ.
හොඳයි, අපි අවසාන වශයෙන් සාකච්ඡාවට ලක් කරමු මේ දිගින් දිගටම පැවැත්වෙන IMF වෙතින් බිලියන 2.9ක ණය ආධාර ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මේ සාකච්ඡාවලට මොකද වෙන්නේ කියලා මේ සතිය වෙනකොට ඒ සම්බන්ධව තියෙන ආරංචි මොනවද මනෝජ්?
දැන් දෙසැම්බර් වෙද්දී මේ ඇමරිකන් ඩොලර් බිලියන 2.9ක ණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට දෙයි කියලා කිව්වා. නමුත් මේක දෙසැම්බර් වල ලබා ගන්න බැරි වෙන්නත් යම් හේතු තියෙනවා මේක කරගන්න බැරි වෙයි කියලා හින්දුස්ථාන් ටයිම්ස් පත්‍රෙත් කියලා තිබුණා. එතකොට ඒකට හේතු විදියට කියන්නේ චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ 20 සම්මේලනයේ තිබුණා. ඒ හින්දා චීනයත් එක්ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා ටිකක් එන හිටියා කල් ගියා. ඒ හින්දා මේ ණය හිමියන් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඔක්කොම එකඟ කරගන්න ඕන වෙලාවක චීනයේ මේ එකඟතාව පරක්කු වෙයි. එතකොට එහෙම වුණොත් දෙසැම්බර් මාසෙදී මේ ණය ලබා ගන්න බැරි වෙයි. ආයි එහෙමත් වුණොත් ලබන අවුරුදු මාර්තු මාසයේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ විධායක මණ්ඩල රැස්වීම තියෙන්නේ. එතකන් ලංකාවට බලාගෙන ඉන්නේ කියලා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතක් කියලා තිබුණා. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියන්නේ මේ දිනවකවානු වෙනස් වුණත් දෙසැම්බර් මාසයේ ඇතුලේ ජාත්‍යන්තර අරමුදලෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ ණය ලබා ගන්න උත්සාහ කරනවා කියලා. ඉතින් ඔබ දන්නවා සියලු ණය හිමියන් ප්‍රතිවගත කරන ක්‍රියාවලියට එකඟ වීම, ඔවුන් සම්බන්ධයෙන් වැඩ කරන්නේ කොහොමද කියන වාර්තාව, මේ සියල්ලම පදනම් කරගෙන තමයි මේ ඩොලර් බිලියන් 2.9 ණය මුදල ලැබෙන්නේ. එතකොට එක ණය හිමියෙක් හරි අකමැති නම් මේ ප්‍රතිවගත කිරීම කරන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් දැනට තියෙන චීනයේ කමියුනිස්ට් පක්ෂයේ 20 වෙනි සංවත්සරය නිසා මේ සාකච්ඡා ටිකක් එහාට මෙහාට වීම හින්දා දෙසැම්බර් වෙද්දි චීන එකඟ කරගන්න පුළුවන්ද කියන මේ අර්බුදය තමයි තියෙන්නේ. එහෙම නොවුනොත් එකඟ කරගත්තොත් දෙසැම්බර් වල මේ ණය ලබා ගන්න උත්සාහ කරන්න පුළුවන්, නැති වුනොත් ලබන අවුරුද්දේ මාර්තු පහුවේද කියන අදහස තමයි දැන් තියෙන්නේ.
හොඳයි, එහෙමනම් මනෝජ් ස්තුතිය පළ කරමින් ඔබට සමුදෙනවා. බොහොම ස්තුතියි මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික කාරණාවල අතුලන්ත තොරතුරු විග්‍රහ කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. අපි එහෙමනම් ලබන සතියේ සඳුදා යලිත් හමුවෙමු. අයිබෝවන්.
අයිබෝවන්. බොහොම ස්තුතියි දිල්රුක්ෂි.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.